ගරු අසන් සමරසිංහ ඇමතිතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් පවතිනවා.
ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, අද දවසේ ගරු අගමැතිතුමිය අධ්‍යාපන ඇමතිතුමිය ලෙස ඉදිරිපත් කරපු මේ පරිපූරකයේ සම්බන්ධයෙන් ආපු විවාදය මේ වෙන විට අධ්‍යාපන සුසුකම් පිළිබඳ විවාදයක් දක්වා ගෙනියන්න කටයුතු කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව. අපි හිතනවා විශේෂයෙන් මේක අවධානය යොමු කරන්න ඕන කරුණ තියෙන්නේ මේ අපි ආණ්ඩුවක් හැටියට මේ මොහොතේ රටේ අපහසුතාවයට පත්වෙච්ච සියලු ජනතාවට අපි මන්ත්‍රීවරුන්ගේ ඉදිරිපත් වුණා මේ පන්ති කාමරේ දෙකට බෙදන්න එපා, එහෙම නැත්නම් දෙවිදියකට සලකන්න එපා කියන එක. අපි ආණ්ඩුවක් හැටියට නිර්ණායකයක් ලෙස අපිට ගන්න වුණා ගරු සභාපතිතුමියනි. ඒ නිර්ණායකය තමයි අපි ගත්තේ අස්වැසුම ලබා දෙන ෆවුල් වල දරුවන්ට තමයි මේ පහසුකම නැත්තම් මේ දීමනාව ලබා දෙන්නේ උන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා. නිසා ආණ්ඩුවක් ලෙස අපි දකිනවා එහි යම් කෙනෙකුට අසාධාරණයක්, එහෙම නැත්තම් යම් දරුවෙකුට අසාධාරණයක් වෙනවා නම් යම් කෙනෙකුට ඒ අවශ්‍යතාවය තියෙනවා නම් ඒක සලකා බැලීම සඳහා ආණ්ඩුවක් ලෙස තීරණ අරන් තියෙනවා. නිසා මේ තීරණේ ගැනීම පිළිබඳව බොහෝ කරුණු සලකලා තමයි මේ තීරණය අපි ගත්තේ. සයි තීරණය අරගත්තේ රටේ සමස්ත දරුවන් මේ මොහොතේ මුහුණ දිලා තියෙන ප්‍රශ්නයක්. ඒ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, මෙතෙක්කල් මේ රට පාලනය කරපු අය, මේ ආර්ථිකයන් මෙහෙවපු අය මේ රටේ දරුවන්ට පාසලක් තුල ඉගෙන ගන්න පුළුවන් වටපිටාව හදලා නැහැ. ඒ නිසා අපේ රටේ අධ්‍යාපනයේ වැටිලා තියෙන තැන ගත්තොත් එහෙම අම්මට තාත්තට තමන්ගේ දරුවට සපත්තු දෙකක්, බෑග් එකක්, කොට් එකක්, පැන්සලක් පෑනක් අරන් දෙන්න බැරි තරමට ආර්ථිකය වටලා තියෙන්නේ. ඒ නිසා ඒ අය තමයි අද දරුවන්ට ඉගෙන ගන්න අවස්ථාව හදපු නැති අය අද අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවකට අද ඇවිල්ලා තියෙනවා. එනිසා අධ්‍යාපනයේ සාකච්ඡාවේ බොහෝ අයට අමතක වෙච්ච කාරණා තියෙනවා. ඉතින් ඒ ගැන කියන්න ඕනේ විශේෂයෙන් අද මේ සාකච්ඡාව යයි කියලා හිතලාද කොහොද? මට කතා කරා බොහෝ අය ඇයි ඔයගොල්ලෝ මේ නාමල් රාජපක්ෂගේ අධ්‍යාපන සුසුකම් ඉල්ලන්නේ නැත්තේ කියලා. එනිසා මේ අධ්‍යාපන සුසුකම ඉල්ලන එක සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ බොහෝ අවස්ථාවල මේ ගැන සාකච්ඡා වුණා. ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් කතා කරලා කිව්වා ඔහුට ආපු මරණ තර්ජන ගැන. විශ්වවිද්‍යාලයේ හිටපු ඒක ඇයි කියලා ඔහුගෙන් මම ඇහුවාම කිව්වා ඔහු මේ නීති විද්‍යාලයට ගියෙත් ඉන්දියාවේ තිබිච්ච මොකක් හරි සර්ටිෆිකේට් එකක් විභාගයක් කරපු එකක් අරන් ඇවිල්ලා තමයි නීති විද්‍යාල විභාගෙ ලිව්වෙත්. ඒ විභාගෙ ලිව්වට පස්සේ ඔහු ඒකෙන් පස්සේ නීති විද්‍යාල විභාගෙ ලියපු හැටි මට කතා කරා. ස්විට්සර්ලන්තේ දැන් දේශපාලන රැකවරණ ලැබලා තියෙන තුසාර කියලා මහත්මී ඔකව ඔහු මේ එනකොට විභාගෙ තිබුණේ 2010 ඔක්තෝබර් මාසේ. ඔහුත් එක්කම තමයි එක බැච් එකේ මෙයා හිටියේ. ෆයිනල් එක්සෑම් එක කරන්න වාඩි වෙලා හිටියේ නාමල් රාජපක්ෂ එක කාමරයක AC කාමරයක දාලා පරිගණකයක් දීලා විභාගෙ ලිව්වා. ප්‍රශ්න පත්‍රේ කලින් දීලා තිබ්බා කියලා කතාව එක්ක ඔහු අගවිනිසුරයාට හිටපු ලේකම්වරයාට ඒ විභාග කරපු අයට පොලිසියට මේ සියලු දෙනාට පැමිණිලි කරලා ඔහුට අවසානයේ රටේ ඉන්න බැරි වෙලා ඔහු දැන් ස්විට්සර්ලන්තේ දේශපාලන රැකවරණ අරන් ඉන්නවා. ඕනෑම වෙලාවට ලංකාවට එනවා කිව්වා. මේ පරීක්ෂණේ පටන් අරගෙන ඔහුගේ පැමිණිලි වලට සාධාරණීකරණ කරන්න කියලා කිව්වා. මෙන්න එදා විභාග ලියපු හැටි කට්ටිය අද සමහර නම් පාවිච්චි කරද්දි පාවිච්චි කරන්නේ එහෙම. හැබැයි අපි කියනවා අපේ රටේ අධ්‍යාපනය ඇතුලේ වෙනස්කම් තිබුණා ඉහළ ඉඳන් පහළ සියලු දෙනාට. උතුරේ ඉඳන් දකුණ මේ රට හතර වටේ හිටපු හැමෝටම සමාන පහසුකම් ලැබුණේ නැහැ. හැබැයි සමාන පහසුකම් නොලැබිච්ච වටපිටාවක් ඇතුලේ දරුවෙක් ඉගෙන ගන්න වෙහෙස අපි දන්නවා. හැබැයි නීතිඥයෙක් වෙන්න පාවිච්චි කරේ මොකද්ද? රටේ සමස්ත ක්‍රියාවලියම උල්ලංඝනය කරලා නීතිඥයෙක් වෙන්න පාවිච්චි කරා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයාට නැත්තම් නීති විද්‍යාල විභාග ක්‍රියාවලිය සම්පූර්ණ උල්ලංඝනය කරලා තමයි ඔහු මේ වැඩේ කරලා තිබුණේ. සෑ ඒ පාවිච්චි කරේ දේශපාලන බලය. තාත්තා ජනාධිපති වීම තමයි පාවිච්චි කරපු දේශපාලන බලය. තාත්තා ජනාධිපති වීම නිසා තාත්තගේ කෝල් එකට තමයි පුතාට විභාග ශාලා වෙනුවට ඔය නීතිඥ වෙච්ච හැටියට විභාග ලියපු හැමෝම දන්නවා. නීති විද්‍යාල විභාගයට ගියාට පස්සේ අවසාන විභාග නෙමෙයි කොයි විභාගයකට ගියත් ෆෝන් එක අරන් යන්න දෙන්නේ නැහැ. දුරකථන පහසුකම් නැහැ. හොරට විභාග නොලියපු අය දන්නව එහෙම ලියන්න යන්න දෙන්නේ නැහැ. ෆෝන් එක ඕෆ් කරලා දෙනවා විභාග ශාලාවේ ශාලාධිපතිට. එහෙම තියෙන්නේ. හැබැයි ඒ වෙනුවට AC කාමරයක අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයක් ඉස්සරහ ඉඳලා විභාගෙ ලියලා තමයි නීතිඥයෙක් කියලා නීති විභාගයේ සමත් වුනේ. ඉතින් අද මේක තමයි ඓතිහාසික කතාව හරිනම් සාකච්ඡාවට ගන්න අපේ රටේ ඉතිහාසය පිළිබඳව. මේ මහාචාර්යවරයා කතා කළා මට අපූරු කතාවක් කිව්වා. අපිට ආවා කිව්වා පශ්චාත් උපාධිය කරන් ඊට පස්සේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇප්ලිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා අපරාධ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය කරන්න 2011 නාමල් රාජපක්ෂගෙන්. නාමල් රාජපක්ෂ නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ පශ්චාත් උපාධිය කිරීම සඳහා ඉල්ලලා තියෙනවා. ඒ වෙලාවේ ඔහු කිව්වා මමත් එක්ක හිටපු මේ පැනල් එකේ හිටියක් පශ්චාත් උපාධිය ඇප්ලිකේෂන් එක දාපුවාම සලකා බලනවා මෙයාට දෙන්න. මේගොල්ලෝ හෙව්වා කෝ ප්‍රථම උපාධිය කොහෙද කියලා. ප්‍රථම උපාධියක් නැහැ. ප්‍රථම උපාධියක් නැති නිසා පශ්චාත් උපාධිය ඉල්ලන ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරා කිව්වා. ඊට පස්සේ ඒ පැනල් එක හිටපු එක මහාචාර්යවරයෙකුට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තමයි කිව්වා මරණ තර්ජන කර ඉස්සලාම ඔබ රජාගේ පුතාගේ මේ විභාග මේ යුනිවර්සිටි එකට ඇතුළු වෙන තියෙනක නැමැත්වේ කියලා. මෙන්න ඉතිහාස කතා. ඒ නිසා අපේ රටේ අධ්‍යාපනයේ තියෙන අයිතිය නැති කරපු සමාජ වටපිටාවක් ඇතුලේ බලය තියෙන හැකියාව තියන අය බලය නීති උල්ලංඝනය කරලා විභාග ලියලා නම් ඉස්සරහ දාගන්න හැදුව කෑලි දාගන්න හැදී ඔහොම. හැබැයි තමන්ගේ ඉස්කෝලවල ගුරුවරු නැතුව පහසුකම් නැතුව තවත් අධ්‍යාපන ඇතුලේ පොරබදන දරුවෝ දහස් ගණනක් අපේ රටේ ඉන්නවා. දහස් ගණනක් අපේ රටේ ලක්ෂ ගණනක් අපේ රටේ ඉන්නවා. හැබැයි ඒ දරුවන්ට අද පාසලේ වැසිකිළිය නැහැ, වතුර ටික නැහැ. පාසල් 5000ක් තියෙන ළමයි 200ට වඩා අඩුවෙන් ඉන්න ළමයි ඉන්න පාසල්. ඒ දරුවෝ ඉගෙන ගන්නව නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා ඉන්න පාසල් බවට පත් වෙලා තියෙන්නේ. ඒ දරුවන්ගේ අම්මලා තාත්තලා ජනාධිපතිතුරු ඇමතිතුරු නොවන නිසා විභාග ශාලා තියෙන අඩුම තරමේ එකම ප්‍රශ්න පත්‍රය ලියන්න වෙන්නේ. සමහර පාසල්වල ඉංග්‍රීසි ගුරුවරු නැහැ. උතුරු මැද පළාතේ පෙරේද සංවර්ධන කමිටුව කැඳවුවට පස්සේ ගරු සභාපතිතුමියනි 4000ක් ගුරුවරු වැඩි 4000ක් ගුරුවරු වැඩි 4000 ගුරුවරුන්ම සමහර ඉස්කෝලවල ඉංග්‍රීසි ගණිතයේ ගුරුවරු ඇත්තෙම නැහැ. පරිපාලන අධ්‍යාපන පරිපාලනයට ඕනේ 72ක් 72කින් ඉන්නේ 18යි. ඔන්න අධ්‍යාපනයේ තත්ත්වය. ඒ නිසා මේ ප්‍රදේශවල දරුවන්ට තාත්තලා ජනාධිපතිලා නොවන නිසා අම්මලා තාත්තලා ඇමතිලා කැමැතිලා නොවන නිසා ඒ දරුවන්ට අධ්‍යාපන අවස්ථා හිමි වෙනවා. හැබැයි මේගොල්ලෝ ඔන්න සහතික පරීක්ෂා කරන්න නෙමෙයි මේවා පරීක්ෂණ පවත්වලා නැති කරන්න ඕන තවත් පාවිච්චි කරනවා. උසාවියල නඩු කියන්නේ යනවා. උසාවියල නඩු කියන්නේ යනවා. නීතිඥ හැටියට මහන්සි වෙච්ච විභාග ලියපුවා දන්නවා මේ දෙපැත්තෙම ඉන්නවා. ආණ්ඩුව පක්ෂේ විපක්ෂේ දෙපැත්තෙම ඉන්නවා මේ නීතිඥයන් ලෙස මහන්සි වෙලා විභාග ලියලා මේ උපාධිය ගත්තා. ඒගොල්ලෝ දන්නවා මේකට කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ නිසා විභාග ශාලාවක් ඇතුලේ විභාග ලියනක වෙනුවට කාමරයක් ඇතුලේ විභාග ලියලා ඒ අය අද සාකච්ඡා කරන්න එනවා, ප්‍රශ්න කරන්න එනවා මේ විශ්වවිද්‍යාලවල ගිහිලා උපාධිය ගත්ත මිනිස්සුගේ උපාධිය පිළිබඳ. සගරු සභාපතිතුමියනි මේ කතාව කිව්වේ අද මේ සාකච්ඡාව එන එක සමාජෙම දන්න.
තව විනාඩියක් කාලයක්
පවතිනවා. අද මේ සාකච්ඡාව එන එක මුළු සමාජෙම දන්නවා ගරු සභාපතිතුමියනි. අපේ සමාජය ඇතුලේ තිබිච්ච අසමානතාවයන් ඇතුලේ බොහොම වෙහෙස මහන්සි වෙලා අසමානතාවයන් ඇතුලේ බොහොම වෙහෙස මහන්සිලා විනාඩියයි තියෙන්නේ. අසමානතාවයන් ඇතුලේ බොහොම වෙහෙස මහන්සි වෙලා අධ්‍යාපනය ලැබපු බොහෝ අය ඒ අධ්‍යාපනයේ වටිනාකම දන්නවා. ඒ නිසා අධ්‍යාපන ඇතුලේ අඩුපාඩුවක් සිද්ධ වෙනවා නම් අඩුපාඩුව දකින්නක වෙනුවට මේ රටේ බලය මේ රටේ නීති උල්ලංඝනය කරලා ඒ අධ්‍යාපනය ලැබපු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් අහෝසි කරපු ඒවට පරීක්ෂණ පවත්වලා ඒවට සාධාරණීකරණ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව ඉස්සරහට කටයුතු කරනවා. ඒ නිසා මේ පරිපූර්ණක ඇතුලේ අපි අපේ දරුවන්ට කරන්න තියෙන උපරිම සාධාරණීකරණ කරනවා. කිසිදු දරුවෙකුට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ කියන කාරණේත් ආණ්ඩුව හැටියට ඉතාම හොඳින් අවධානය කරලා මේ වෙලාවේ මම අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.
ගරු SM මරික්කාර් මන්ත්‍රීතුමා විනාඩි 7ක් කාලයක් පවතිනවා. අර්ජුන මන්ත්‍රීතුමා
කරු කදානායකතුමන්ට කවදාවත් වෙලාව මේකල වෙන්කරම නිසා මට තප්පර දෙකක් දෙන්න. මම අර නාමල් රාජපක්ෂගේ තාත්තා ගැන තප්පරයක් කියන්න ඕනේ. තාත්තා 2006 මගේ ඒ ලෙවල් ඩිස්ත්‍රික් කෝටා එක අඩු කරලා මම 52 රෑන්ක් එකක් අවිල්ලා නඩුව අවුරුදු දෙකක් දාලා 2008 මම මෙඩිසින් ගියා. ඒගොල්ලෝ දැන් අනිත් කට්ටියගේ ටයිටල් ගල අහනවා. ඒගොල්ලෝ කරප වැරදි නිසා මම අවුරුදු 10ක් මෙඩිසින් ඉගෙන ගත්තා. ඒක මම මේ සභාවේ කියන්න කැමැති.
ගරු හර්ෂණානක්කාර ඇමතුමා.
ගරු සභාපතිතුමනි ස්තුතියි. මා විනාඩියක කාලයක් ගන්නෙ. මම සභා ගර්භයේ සුළු මොහොතකට බැහැරුණා සාකච්ඡාවක් සඳහා. ඒ වෙලාවේදී ගරු මන්ත්‍රීතුමිය චමින්ද්‍රාණී කිරියල්ල මැතිනිය මාගේ නම සඳහන් කොට ප්‍රකාශයක් කොට තිබෙනවා. මා ඒකට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්. ඔබ රයිට් ඕකේ තෑන්ක් යූ. හරි. ගරු මන්ත්‍රීතුමියනි ඔබ එහි මා හිටියේ නෑ. මා වැරදි නිවැරදි කරන්න. ඔබ අවුරුද්දක් එහෙ වැඩ කරපු නිසා ඔබට මෙහෙ අධිනිජය කියන තනතුරු පාවිච්චි කරන්න පුළුවන් කියන ස්ථාවරය තමයි ඔබතුමිය ගත්තේ. අවුරුදු කීයද? අවුරුද්දක්. ඒ අවුරුද්දයි. බැරිස්ටර් වෙවසේ අවුරුද්දයි. Again, you have done the bar vocational course. And did you, were you apprentice? Bar vocational course. I can hear you. You did a pupillage, right, fine. Then, Garu Mantri Tumiya, bar vocational course karat, pupillage karat, Oppa Tumiya Lanka Avata Ayam Passe, barrister licensing kelli musavi anna behani. Mehavil attorney set law karan no ne. පොඩකින් ඇටර්නි සෙට්ලෝ කරන්න නැතුව මෙහි උසාවියකට යන්න බෑ. ඒතර බැරිස්ට කියන එක මෙහි පිළිගත් තනතුරක් නම් එහෙනම් අපිට හැකියාව තියෙන්නට ඕන මෙහි කන්වර්ෂන් විභාගයක් නොකර කෙලිම උසාවිය යන ඇටර්නි කෙනෙක් වශයෙන්. ඒක ඔබතුමියට කරන්නත් බෑ. මට කරන්නත් බෑ මම ඇටර්නිස් කළා. ඒ නිසා මම පැහැදිලිව කියනවා ඔබත් මාත් නීතිමය ගැටලුවකට මෙතන තර්ක කරන්නට ඕනේ නෑ. ඔබතුමියට ඕන නම් ඔය අධිනීතිජ නෙමෙයි මහාචාර්ය හරි පාවිච්චි කරලා මට අදාළ නෑ. මම කියන්න උත්සාහ කරේ නීතියේ තත්ත්වය. මේක පැහැදිලි කරගන්න හොඳම ක්‍රමය තමයි කවුන්සිල් ඔෆ් ලීගල් එඩියුකේෂන් ලියලා අහන්න ඔබතුමියට ඒ තන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මොකද මේ රටේ අධිනීතිජ කියන විභාගයේ තිබුණ 1970 කලින් විතරයි මම අජිත් මන්ත්‍රීතුමාට කියපේක ඔබතුමියට බලපාන ඕක තමයි මගේ පැහැදිලි කර ගැනීම. එහෙම නැතුව මට ඔය දීර්ඝ වශයෙන් ඔබතුමියත් එක්ක නීතියත් එක්ක පැටලෙන්න උනව නැහැ.
චමන්දනි මන්ත්‍රීතුමනි මගේ තර්කය පොඩ්ඩක් ඔබතුමාගේ තර්කයත් එක්ක වෙනස්. මම කොහෙවත් මම කලින් උත් සඳහන් කරා මම කොහෙවත් සඳහන් කළා නැහැ මම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරියක් කියලා. මම මගේ මැතිවරණ සමයේවත් කොහෙවත් මම ඒ ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරියක් කියලා මම සඳහන් කළා නැහැ. මම ලංකාවේ 2003 ඇවිල්ලා මම නීති විභාගය කරා. නමුත් මම කලින් පැහැදිලි කිරීමක් කරා. අපි දන්නවා ලංකාවේ ඕනෑම කෙනෙක් පිටරට උපාධියක් එහෙම නැත්නම් PhD එකක් කරලා දොස්තර කියන නම මේ ලංකාවට අවිල පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් පිටරට කරපු කට්ටිය ලංකාවේ අවිල ඒ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක යූස් කරනවා නමත් එක්ක. සමහරවිට ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි මම හිතන්නේ ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි එකක් කරපෙ කෙනෙක් මෙහි ආචාර්ය හරි ඩොක්ටර් කියන නම යූස් කරනවා. ඉතින් මම කිසි දිනක උසාවියකට ගිහිල්ලා මම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥවරියක් කියලා මම කියලා නැහැ. මං මගේ පොයින්ට් එක තමයි පිටරට කළා වෘත්තිමය එහෙම නැත්නම් අධ්‍යාපනික සුදුසුකමක් ලබාගෙන ඒ නාමය අපිට ලංකාවේ යූස් කරන්න පුළුවන් කියලා. ඒක තමයි මගේ තර්කය.
හර්ෂ
නැ